Honorable Saman Mali Gunasinghe, you have 12 minutes.
නියෝජ කතානායකතුමනි මුලින්ම මම මේ ජාතික ජනබලවේගයේ වර්තමාන ආණ්ඩුවේ 2025 අයවැය ලේඛනය පළමු අයවැය ලේඛනය තුල කරුණු කීපයක් මතු කරන්න කැමැතියි. මොකද අපිට කලින් අවුරුදු ගණනාවක් මේ රට පාලනයට හවුල් වුණ විපක්ෂයේ ඉන්න කණ්ඩායම් ඉතාමත්ම හොඳ අනුශාසනා මඟ පෙන්වීම් ආර්ථික දත්ත විශ්ලේෂණ ගොඩාක් කරමින් පවතිනවා. ඒ ආර්ථික දත්ත අනුව ඒ විශ්ලේෂණ අනුව හැදුන රටක් තුලනේ අපි මේ ඉන්නේ. ඒ දැක්ම අනුව ඒ න්‍යායවල අනුව ඒ ආර්ථික විශ්ලේෂණ අනුව ඔවුන් ගොඩනගපු බංකොලොත් තුන කඩා වැටුණ IMF එක සරණ යන්න වුණ ඒ වගේම ලෝකෙම ආර්ථික වර්ධන වේගයක් අඩු කරගත්තු ආර්ථිකයකුයි සමාජ ප්‍රශ්න වලනුයි මිරිකිලා හිටපු පරිසරයක් තුල තමයි අපි මේ ඉන්නේ. එතකොට මේ විපක්ෂය මතු කරන ඉතාමත්ම ලස්සන තර්ක ඉතාමත්ම ගලපමින් කියන්න හදන මේ IMF එක හරහා අපි නොමග යවනවා යනවා කියන එක පිළිබඳව මං හිතන්නේ මේක ඔවුන් හැමදාමත් කියන එක. ඔවුන් එයින් පිටත ගිහිල්ලා පහුගිය කාලේ ඒ ආර්ථික වැඩපිළිවෙල තුල ඔවුන්ගේ වැඩපිළිවෙලත් අපි දැක්කා. ඔවුන් උත්සාහ කරේ දිගින් දිගටම රාජ්‍ය පංගුව අහිමි කරගන්න. අපි දැක්කේ නේ අපේ රටේ අපනයන ආදායම, දේශීය ආර්ථිකය, අපේ ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙලක් අපි දැක්කේ නැහැ. ඒ වගේම තරගකාරී විදිහට ලෝක වෙළඳපොලේ කොටස තහවුරු කරගන්නේ කොහොමද කියලා අපි දැක්කේ නැහැ. ඔය කියන ඒවා අපි දකින්න ඕන්නේ, එහෙම දැක්කේ නැහැ. ඒ වෙනුවට තිබුණ දේ තමයි පෞගිය කාලේ අකාර්යක්ෂම ආර්ථික ප්‍රතිපත්තියක් තිබ්බේ. මුල්‍ය විනයක් තිබුණේ නැහැ. ඔබතුමන්ලා හිටපු මේ පාලන කාලයේ මුල්‍ය විනයක් තිබ්බනම් ආර්ථික ප්‍රතිපත්තිය කාර්යක්ෂම වුණා නම් දූෂණය වංචාව තිබ්බේ නැත්තම් අද මෙතන නෙමෙයි මේ රට තියෙන්නේ. එතකොට අපිට වෙනස් කරන්න වෙන්නේ මේ තිබුණ තැනින්. අපි ලිඳක වැටිලා ඉන්නව නම් ලින් කටෙන් තමයි ගොඩ එන්න වෙන්නේ. හැබැයි අපි ලින් කටෙන් ගොඩ එද්දී මම කැමතියි කියන්න මේ ටිකත් අහගෙන ගියා නම් හොඳයි කියලා අපි ලින් කටින් ගොඩ එනවා. හැබැයි අකාර්යක්ෂම ආර්ථික ප්‍රතිපත්ති වැරදි ආර්ථික ප්‍රතිපත්ති වෙනුවට අපි ආර්ථික ප්‍රතිපත්ති නිවැරදි කරගන්නවා. අපි ආර්ථික උපාය මාර්ග නිවැරදි කරගන්නවා, වෙනස් කරගන්නවා. ඒ වගේම දූෂණයේ ඉහවහ ගිය රාජ්‍ය කොටස වෙනුවට ජනතාවට වග කියන රාජ්‍යයට වග කියන කාර්යක්ෂම රාජ්‍ය ප්‍රතිපත්තියකුත් අපි අනුගමනය කරනවා. ඒක තමයි වෙනස් වෙන්නේ. පහුගිය කාලේ අපේ රටේ එකතු කරගත්තු බදු මුදල් වලට මොකද වුනේ? ඒ බදු වලින් වැඩිම කොටසක් කාළඟද තිබුණේ? කවුරු වෙනුවෙන්ද වියදම් කරේ? ඒවා තමන්ගේ ළඟ හැන්ද තියෙද්දි තමන්ට ඕන ඕන විදිහට බෙදාගත්තා. එහෙම තමයි ඒවා ක්‍රියාත්මක වුනේ. ඒ නිසා තමයි මේ රට මෙච්චර දුප්පත් උනේ. දැන් කියනවා දුප්පත්කම මෙච්චරයි කියලා. අපි අවුරුදු 5ක් පාලනය කරලා දුප්පත්කම මෙච්චරයි කියලා පෙන්නනවා නම් කමන්නේ. ඔවුන් පාලනය කරපු ඔවුන් හවුල් වුණ ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය අනුව වැඩ කරපු ඒ හදපු රට තුල දුප්පත්කම ගැන කතා කරනවා. ඔව්, ඔබ ප්‍රශ්න ඇති කරා. ඒ ආර්ථිකය තුල ප්‍රශ්න වැඩි වුණා. ඒ ආර්ථිකය තුල ජනතාව හිර වුණා. හැබැයි අපි එන්නේ වලට විසඳුම් දෙන්න. එතකොට අපේ ආර්ථික ප්‍රතිපත්තිය ඔබට දරා ගන්න බැරි වෙනවා. ඒ ආර්ථික ප්‍රතිපත්තිය අපි ගම නගරයේ උතුර දකුණ නැගෙනහිර බටහිර ඒ හැම දෙයක්ම පදනම් කරගෙන තමයි මේ අයවැය තුල සංවර්ධන යෝජනා ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. උතුරට වෙන් කරලා තියෙන මුදල් ප්‍රමාණය. ඒ වගේම අපි රජරටට ඒ වාර් කර්මාන්තයට වෙන් කරලා තියෙන මුදල් ප්‍රමාණය. ඒ වගේම මේ නගරයේ කොළඹ නගරයේ නාගරික ජනතාවගේ ප්‍රශ්නවලට කොච්චර මුදල් වෙන් කරලා තියෙනවද? කොච්චර යටිතල පහසුකම් වගේම කර්මාන්ත දිනු කරන්න අපි කොච්චර මුදල් වෙන් කරලා තියෙනවද? එහෙම කිසිම දෙයක් දකින්නේ නැතුව IMF එකේ ඊළඟ වටේට අපිට යන්න වෙනවලු. ඒ ඔබගේ ප්‍රාර්ථනාව වුණාට මේ රටේ කිසිම කෙනෙක්ගේ ප්‍රාර්ථනාව නෙමේ IMF ඊළඟ දෙවෙනි ණය ප්‍රතිව්‍යුහගතකරණයට යන්න වෙන එක ගැන. මොකද ඉතාමත්ම ඔබට හිතාගන්න බැරි විදිහට ඉතාමත්ම කෙටි කාලයක් තුළ බංකොලොත් භාවයෙන් නිදහස් වුණා කියන තැනට අපිට මේ රට ගේන්න පුළුවන් වුණේ මේ රටේ ජනතාවගේ නිලධාරීන්ගේ කැපකිරීම නිසා නෙවෙයිද? ඒ අකාර්යක්ෂමතාවයේ හොරකම නවත්තලා ඒ වැරදි ට්‍රැක් එකේ ඉඳන් නිවැරදි ට්‍රැක් එකට මේ රට දැම්ම නිසා නෙමෙයිද? ඒ නිසා අදහගන්නත් බැරි වුණාම හිතාගන්නත් බැරි වුණාම ප්‍රාර්ථනාවකුත් කරනවා දෙවෙනි වටේටත් යන්න වෙයිද දන්නේ නැහැ කියලා. ඒ නිසා රටවල් 55ක් අසාර්ථක වෙලා දෙවෙනි වටේට යන්න වුණාට අපි මේ අරන් තියෙන කෙටි කාලීන ආර්ථික වර්ධනය තුල ජනතාව එකතු කරගත්තු ආර්ථික වැඩපිළිවෙල තුල අපි හිතනවා ඉතාමත්ම කෙටි කාලයකින් මේ බංකොලොත් තුන භාවයෙන් මිදුණා වගේම ණය ප්‍රතිව්‍යුහගතකරණයනුත් අපි ඉක්මනට නිදහස් වෙලා අපි බලාපොරොත්තු වෙන අපේ දේශීය නිෂ්පාදන ජාතික නිෂ්පාදනයේ වැඩි කරගත්තු කොටසත්පත් කරගැනීමේ ආර්ථික වෙනසකට අපිට යන්න පුළුවන් වෙයි කියන විශ්වාසය අපිට තියෙනවා. ඒ නිසා මේ රටේ ජනතාව ඒකට සූදානම්. ඔබලා අසාර්ථක නිසා තමයි, ඔබලගේ ආර්ථික ප්‍රතිපත්ති අසාර්ථක නිසා තමයි අපිට දුන්නේ මේ අලුත් ආර්ථික වැඩපිළිවෙලට. ඒක අපි අරන් දැන් හොඳට කරගෙන යනවා. ඒ කරගෙන යද්දී ආර්ථික වර්ධනය කලින් අවුරුද්දට වැඩිය වැඩි උනේ නැද්ද? ඒ ආර්ථික වර්ධනය වැඩි වෙනවා වගේම දැන් මේගොල්ලන්ට ඉවස ගන්න බැරි වෙලා තියෙන්නේ ඉතා විශාල සහන ප්‍රමාණයකොත් ජනතාවට ලබා දුන්නයි කියලා. කොහොමද ඒක කරන්නේ කියලා අහනවා. කොහොමද මේ තරම් පඩි වැඩි කරන්නේ කියලා අහනවා. මෙච්චර දේවල් ජනතාවට සහන දෙන්නේ කොහොමද කියලා අහනවා. ඊට පස්සේ කියනවා මේක සහන අයවැයක් නේ කියලා. කොහොම නිෂ්පාදන පැත්තට මොනවද තිබ්බේ කියලා අහනවා. නිෂ්පාදන පැත්තර තියෙන ඒවා මං හිතන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා තමන්ගේ කතාවේ වගේම ඔබට මමත් කියන්න. කාන්තාව කොහොමද හවුල් කරගන්නෙත් කියලා ඇහුවා. කුරුදු කර්මාන්තයේ යලි පණ ගැන්වීම සඳහා ඔවුන්ට සහය දීමට, ඒ වගේම කුඩා තේවත්තු සංවර්ධනය කිරීමට, පොල් නිෂ්පාදනය හා කෘෂිකාර්මික නිෂ්පාදනයේ ඉහළ පලදායිත්වයක් ගැනීමට, වැවිලි ශේෂ්ත්‍රයේ ඒ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට, කුරුඳු ආදී ඒ කර්මාන්ත ප්‍රවර්ධනය කිරීමට රුපියල් බිලියන 11.3කුත් වෙන් කරලා තියෙන්නේ. ඒ වෙන් කරලා තියෙන්නේ මං එකක් ගැන විතරයි මම මේ කිව්වේ. ඒ වෙන් කරලා තියෙන්නේ ගමේ ජනතාව, ප්‍රාදේශීය ජනතාව මේ ආර්ථිකයට එකතු කරගන්න, කාන්තාවන් එකතු කරගන්න, කාන්තා ශ්‍රමය එකතු කරගන්න, ඔවුන්ට අගයක් එකතු කරන්න තමා මෙවැනි බිලියන් 11.3ක් වැවිලි කර්මාන්තයේ එක අයිතමයක් සඳහා වෙන් කරලා තියෙන්නේ. එනිසා මේවා දකින්නේ නැතුව අර හැමදාමත් කියන කතා කිය යනවට වැඩිය මේ පේන වෙනස, එහෙම නැත්නම් මේ අයවැය තුළ අපි මතු කරගන්න හදන ජනතාව පුල පුලා බලා හිටපු ඒ ජනතාවට සහනයක් දෙද්දී, ජනතාව සතුටු වෙද්දී විපක්ෂයේ ඉතින් අසතුටු වෙන එක විපක්ෂයේ රාජකාරී. ඒකට කමන්නේ. ඒ වගේම තමයි මන් මේ අයවැය මොන වගේ අයවැයක්ද කියලා මං කියන්න කැමතියි. මේ අයවැය මට හඳුන්වන්න පුළුවන් නව රජයේ පළමු අයවැය කාන්තාවාදී අයවැයක් කියලා. නව රජයේ පළමු අයවැය කාන්තාවාදී අයවැයක්. ඇයි අපි එහෙම කියන්නේ? දැන් අපේ විපක්ෂ නායක සජිත් මහත්තයාටත් පිළිගන්න සිද්ධ වුණානේ මේ ගර්භණී මව්වරුන්ට පෝෂණ ආහාරය දුන්න එක හොඳයි, ත්‍රිපෝෂ වැඩසටහන වගේ දේවල් ක්‍රියාත්මක කරපු එක හොඳයි. ඔව්. මොකද අපි අය එකතු කරගන්නේ දේශීය හා විදේශීය නම් විශේෂයෙන්ම රාජ්‍ය ආදායමක් එකතු කරගන්නේ විවිධ බදු වලින් නම් ඒ බදු යන්න ඕනේ කාටද? ඒ බදු යන්න ඕනේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න මැති ඇමතිවරුන්ට නෙවෙයි. ඒගොල්ලන්ගේ ගෙවල් හදාගන්න නෙවෙයි. ඒගොල්ලන්ට වාහන ගන්න නෙවෙයි. කාටද යන්න ඕනේ? අන්න යන්න ඕන තැනින් තමයි පටන් අරන් තියෙන්නේ ගැබිනි මව්වරුන්ගේ පෝෂණ ආහාරය සඳහා රුපියල් බිලියන 7.5ක් වෙන් කරලා තියෙනවා. ත්‍රිපෝෂ වැඩසටහනගෙන ගොඩක් අය අඬ අඬා හිටියත් රුපියල් බිලියන 5ක් වෙන් කරලා තියෙනවා.
අනුබල සමන් මාලිගුණසිංහ, you have 2 more minutes.
ඒ වගේම තමයි ග්‍රාමීය පනත් ප්‍රෝහල් දියුණු කිරීම සඳහා රුපියල් බිලියන 9.9ක් වෙන් කරලා තියෙනවා. ඒ දියුණු කිරීම සඳහා වත්කම් වැඩි දියුණු කිරීමට තවත් රුපියල් බිලියන 3.8ක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ මුල් අමාවියේ දරුවන් ගැන කතා කරා. ඒකට පහුගිය කාලේ ඒ පැවතින ආණ්ඩු වලින් ඒ පෙරපාසල් ගුරුවරියන් හා දෙමව්පියන් නිල්ලුව තමන්ගේ දරුව වෙනුවෙන් මේ ආහාර වේල ගැන වැඩි කිරීමක් දෙන්න කියලා. ආහාර වේලට වෙන් කරපු ප්‍රමාණය රුපියල් 60 ඉඳන් 100 දක්වා වෙන් කරලා තියෙනවා. පෙරපාසල් ගුරුවරියගේ දීමනාව රුපියල් 1000ක් එකතු කරලා තියෙනවා ලැබෙන එකට. ඒ වගේම පහ ශිෂ්‍යත්ව සමත් දරුවන්ගේ ශිෂ්‍ය ආධාර සඳහා 750 වෙනුවට 1500 දක්වා වැඩි කරලා තියෙනවා. ඒ වගේම ක්‍රීඩා කරන දරුවන්ගේ පෝෂණය සඳහා රුපියල් 5000 වෙනුවට 10000 දක්වා වැඩි කරලා තියෙනවා. ඒ වගේම කවුරුත් අගය කරන මහපොළහා ශිෂ්‍ය ආධාර 7500ක් වෙලා තියෙනවා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සඳහා ශිෂ්‍ය ආධාරය 4000 ඉඳන් 6500 දක්වා වැඩි වෙලා තියෙනවා. මේ මං කතා කර ටිකක් විතරයි. මේ සියල්ල දැනෙන්නේ කාටද? මේ සියල්ල දැනෙන්නේ ගැහණියට, අම්මට. එනිසා මේ අයවැය මේ රටේ කිසිම නායකයෙකුට අතපත ගන්න බැරි වුණ, අහුුණේ නැති කාන්තාවන්ගේ ඒ වගේම සංවේදී ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න පුළුවන් වෙලා තියෙනවා වර්තමාන ජනාධිපතිතුමාට. එවැනි අයවැයක් නිසා තමයි මම කියන්නේ මේක කාන්තාවාදී අයවැයක් කියලා. ඒ කොහොමද එහෙම කියන්නේ? ඔබ දන්නවා ඔටිසම් වගේ ස්නායු රෝගී වලින් පීඩාවට පත්වෙන දරුවෙක් ඉන්න අම්මා කෙනෙකුට මොකද වෙන්නේ කියලා. මම දන්නවා මගේ යාළුවෙක් ඉන්නවා. ඒ අම්මට සිද්ධ වුණා දරුවා අරන් පිටරට යන්න. පහසුකම් නෑ මෙහි. දරුවට උගන්වන්න, ලෙඩවලට බෙහෙත් ගන්න, ඒ පවුල ආරක්ෂා කරගන්න වැඩපිළිවෙලක් නෑ. එනිසා එවැනි පුළුවන් දෙමව්පියෝ තමගේ දරුවා අරන් රට ගියා. සමහරක් අය අතරමං වෙලා ඉන්නවා මේ ප්‍රශ්න ගැන දන්නෙත් නෑ. එවැනි අය සඳහා අවුරුදු 5ක ජාතික වැඩපිළිවෙල මොනතරම් පතුලටම ගිහිල්ලාද මේ ප්‍රශ්න පිළිබඳව දකින්න? අවුරුදු 5ක ජාතික වැඩපිළිවෙල. ඒ වැඩපිළිවෙල පටන් ගන්නවා රිච්වේ ආර්යා රෝහලෙන් රුපියල් මිලියන 200ක ආදර්ශ වැඩපිළිවෙලකින්. ඊට පස්සේ ආදර්ශ දින රැකවරණ මධ්‍යස්ථානයක්
ඇති කරනවා.
ඉන් එහාට ගිහිල්ලා මට තව විනාඩියක් දෙන්න යුජන් කතානායකතුමනි. ඉන් එහාට ගිහිල්ලා මෙවැනි දරුවන්ට දෙන්න ඕන පහසුකම් ටික, දෙමව්පියන්ට දෙන්න ඕන පහසුකම් ටික වෙනුවෙන් ඒ වැඩපිළිවෙල සකස් කරනවා වගේම උප්පැන්නයක් නැති, නමක් නැති, රැකවරණයක් නැති දරුවෝ අනන්තවත් ඉන්නවා අනාථ නිවාසවල, පරිවාස නිවාසවල, විවිධ රැඳවුම් මධ්‍යස්ථානවල. ඒ රැඳවුම් මධ්‍යස්ථාන දරුවෝ ගැන කතා කරපු නායකයෙක් අපි දැකලා නැහැ. හැදුන වැඩපිළිවෙලක් ගැන අපි දැකලා නැහැ. හැබැයි ඒ දරුවන්ට වටිනාකමක් දීලා තියෙනවා. මේ අම්මලාට බරක් වුණ, අතරමං වුණ, අම්මා කෙනෙක් නැති, සමහර විට උප්පැන්නක් නැති දරුවන්ට උප්පැන්නයක් විතරක් නෙමෙයි, ඔවුන්ට අනාගතයක් හදන්න රුපියල් 5000ක දීමනාවක් එක දරුවෙක් සඳහා මාසෙකට වෙන් කරන්න පුළුවන් තරම් මේ අයවැය කාන්තාවාදී අයවැයක් වෙලා තියෙනවා. කාන්තාවගේ බර අරන් තියෙන අයවැයක් වෙලා තියෙනවා. මොකද අපි, මං හිතන්නේ ඔබ දැක්කා අර සංජීවගේ මිනිය අන්තිමට බාර ගන්න උනේ අම්මටයි නංගිටයි. මොන අපරාධකරුවෙක් එකට හිටියත් එකට අපරාධකරුවන්ගෙන් පාතාලේ අයත් එක්ක එකට වැඩ කරත් තමන්ට අන්තිමට අසරණ තත්ත්වයට පත්වනාට පස්සේ අම්මටයි එහෙම නැත්නම් පවුලට තමයි බාරගන්න වෙන්නේ. එනිසා මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනේ. මේ පවුලට අම්මට බරක් විදිහට හැදෙන මේ පාතාලය මේ අපරාධ වෙනස් කරන්න නම් ඒකට වැඩපිළිවෙලක් ගේපු අයවැයක් තමයි මේක. ඒ නිසා තමයි කාන්තාවාදී අයවැයක් කියන්නේ.
ඒ නිසා
අයවැය කියන එක වෙනස්ම අර්ථකථනයක් දුන්න මේ අලුත් අයවැය 2025 පළමු අයවැය කියන්නේ ජනතාවට අලුතෙන් හිතන්න පුළුවන් අයවැයක් කියලා මං හඳුන්වන ඔබට වෙලාව දුන්නට බොහොම ස්තුතියි.
Honorable Dr. Sena Nanayakkara, you have 12 minutes. Awesome. Okay. Put two here.